ගරු සුනිල් කුමාර ගමගේ ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 19ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 20-25 වසර වෙනුවෙන් 79 වෙනි අයවැය කතාව සම්බන්ධයෙන්, අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන ඇත්තටම මම සතුටු වෙනවා. ඒ සතුටු වෙන පළවෙනි හේතුව තමයි ලංකාවේ මේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය හැරවුම් ලක්ෂයකට ගේන පළවෙනි අයවැය නිසා. ඒ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ අපි කතා කරන නව දේශපාලන ආර්ථික සංස්කෘතිය නිර්මාණය කරගන්න. ඒක නිසාම මේ 20-25 අයවැය අපේ ලාංකීය ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලියන අයවැය බවට, ඒ පරිච්ඡේදය ලියන ආරම්භක අයවැය බවට පත්වෙන නිසා ඒ අයවැය වෙනුවෙන් කතා කිරීම මං හිතන්නේ අපිත් ජීවිතයේ ලබන වාග්යක් විදියට සලකනවා. ඒ වගේම මම සතුටු වෙනවා ගරු මන්ත්‍රීතුමනි, මේ අයවැය සාකච්ඡාව පුරාම නව ලිබරල්වාදය, සමාජවාදය, මාක්ස්වාදය, මෙන්න මේ වගේ මාතෘකා, ඒවා විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු දැන හෝ නොදැන, සමහර විට වචනය විතරක් හෝ දැනගෙන මතු කරපු කාරණා, මේ අයවැය අතිශය වැදගත්. මොකද කලින් පාර්ලිමේන්තු අයවැය අපි අහලා තියෙන මේ මාක්ස්වාදය ගැන, සමාජවාදය ගැන එහෙම සාකච්ඡාවන් අයවැය මතු වුන් නැහැ. ඒක අපි දකින්නේ සාධනීය ලක්ෂණයක් මේ අයවැය සාකච්ඡාවේදී. මොකද අපේ එළිය සමාජය මේවා හදාරන්න, කියවන්න, මේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එකත් මේ අයවැය සාකච්ඡාවේ අපි දකින සාධනීය කාරණයක් විදිහට මම දකින්නේ. ඒ වගේම මන්ත්‍රීතුමනි, අපි අයවැය සාකච්ඡාවල දැකලා තියෙනවා ආසියාවේ ආශ්චර්ය හදන්න ඉදිරිපත් කරපු අයවැය, ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම වගේ අයවැයවල්. ඉතින් මෙන්න මේ අයවැයවල අවසානයේ අපිට ඉතිරි වුණේ ලෝකයේ ඉස්සරහා බංකොලොත් කියලා සීල් එක ගහපු රාජ්‍යයක්. ඒතර අපිට මේ ඉතිහාසය ගැන, අයවැය ගැන තියෙන අදහස තමයි ඒ විවිධ නම් වලින් ලස්සන පාට ගාලා, හොඳ වචන දාලා අයවැය ඉදිරිපත් කළා. ඒ අයවැයේ අවසාන ප්‍රතිඵලය විදිහට අපි දැක්කේ අපේ රටේ ජීවත් වෙන්න බැරි සමාජ ආර්ථික වටපිටාවක් නිර්මාණය වෙන එක. ඒක තමයි අපි විඳපු පැරණි අයවැය ක්‍රියාමාර්ගවල අපි ලබපු ප්‍රතිඵලය සහ අපි දුටු සමාජය. ඒක නිසා මේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පටන් ගත්ත විවෘත ආර්ථිකයේ පටන් ගත්ත මේ ආර්ථිකය අවසානයේ අර මං කිව්ව වගේම ඉවර කරේ දුප්පත්, බංකොලොත්, ජීවත් වෙන්න බැරි, පෝලිං වල මිනිස්සු මැරෙන සමාජයක් ඉතුරු කළා. ඒකේ පොඩි දිගුවක් ගිහිල්ලා ඒ සමාජය වෙනස් කරන්න අපි බලය ගත්තා. දැන් මේ අපි මේ පළවෙනි අයවැය ඉදිරිපත් කරන්නේ අන්න ඒ සමාජය වෙනස් කරන වැඩේ පළවෙනි අයවැය විදියට. මේක අපි ඉදිරිපත් කරනකොට දැන් කලින් කතාවේදීත් මතු කරා සිස්ටම් චේන්ජ් එකක් ගැන. අපි ඇත්තටම මේ අයවැය ඉදිරිපත් කරන්නේ අපේ රටේ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එකට මුල පුරන්න. අපි මෙතෙක් ගමන් කරපු, අපේ රට මෙතෙක් තිබිච්ච දිශානතිය, ඒක දේශපාලනය, ඒක සමාජය, ඒක ආර්ථිකය, මේ සියලු කාරණා වෙනස් කරමින් අලුත් ගමනක් යන්න බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකේ අඩිතාලම තමයි අපි මේ අයවැයෙන් දාලා තියෙන්නේ. ඒක නිසා මේ අයවැය, මේ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න මූලික අයවැය විදියට අපි විශ්වාස කරනවා. අපි මේ සිස්ටම් චේන්ජ් එක මේ අයවැය හරහා ආරම්භ කරනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ බොහෝ අය මෙන්න මේකත් එක්ක තමයි කලබල වෙලා තියෙන්නේ. අපි සිස්ටම් චේන්ජ් කරන්නේ නෑ කියනවා. මේ අයවැය එහෙම එකක් නෑ කියනවා. අපි මේ සිස්ටම් චේන්ජ් එක පටන් ගත්තේ අයවැය ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලා. මේකේ ඕනනම් ලොකු ලිස්ට් එකක් අපිට කියන්න පුළුවන් මොකද්ද අපි කරපු සිස්ටම් චේන්ජ් එක කියලා. මේ සිස්ටම් චේන්ජ් එක අපි පටන් ගත්තෙම වංචාව, දූෂණය, හොරකම, නාස්තිය, අනවශ්‍ය වියදම් කියන එකෙන් පටන් ගත්තේ. අපි එතන ඉඳලා මේක පටන් අරන් තියෙන. ඒක නිසා මේක අපිට ඕනනම් කාට හරි සිස්ටම් චේන්ජ් එක දැනගන්න ඕන මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් විපක්ෂයේ අපි හම්බෙන්න අපි ලිස්ට් එකක්ම දෙන්නම් මොනවද අපි මේ මාස දෙකට තුනට කරපු සිස්ටම් චේන්ජ් කියලා. ඒක නිසා මේ අයවැය ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම මේ අයවැය සම්බන්ධයෙන් පහුගිය දවස් ටිකේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කරපු සාකච්ඡාවල තිබ්බා මේකේ ආදායමක් නැහැ කියලා. ආදායම ගැන සඳහනක් නැහැ කියලා. දැන් එතකොට අහන් ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් එනවා අයවැයේ ආදායම නැතුව අයවැයක් ඉදිරිපත් කරේ කොහොමද කියලා. දැන් මේ අයවැය සම්බන්ධයෙන් පොතක් තියෙනවා. ඒ පොත පටන් ගන්නෙම අයවැයේ ආදායම් වලින්. මං හිතන්නේ එක්කෝ මේක දැකලා මග ඇරලා එක්කෝ දැකලා නැතුව එහෙම නැත්නම් දැකලා අර මොකක් හරි බොරුවක් කියන්න ඕන හින්දා කුහකකමට මේ සාකච්ඡාව මතු කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් අයවැයක ආදායම් නැති අයවැයක් තියෙන්න බෑනේ. ඒක නිසා මම මේ ආදායම ගැන අදහසක් කියන්නම්. මේකේ ආදායම තමයි බදු ආදායම රුපියල් බිලියන 4590යි. බදු නොවන ආදායම රුපියල් බිලියන 422යි. ප්‍රධානයන් බිලියන 30යි. පළාත් සභා ආදායම් බිලියන 83යි. මුළු ආදායම බිලියන 5125යි. දැක්කේ නැති මන්ත්‍රීවරයෙකුට පොත කියවලා බලා ගන්න පුළුවන්. නැත්තම් මේක අර නඩුවක් විදිහට හැමදාම කියන ආදායම නෑ වියදම විතරයි කියලා. ඊට පස්සේ ඒ කියන පදනමෙත් පොඩි කේස් එකක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ දැකපු අයවැයන් වල හැමදාම උනේ අයවැයෙන් බදු වැඩි කරනවා. වැට් එක වැඩි කරනවා. මිනිස්සුන්ට ආදායම් බදු ගහනවා. මෙන්න මේ කෑලි ටික නැති වුණාම දෙයක නැති වුණාම අපිට කියන්න දෙයක් නැහනේ. අපි ආය කියන්නේ මේ වැට් වැඩි කරා ආදායම් බදු වැඩි කරා කියන්න දෙයක් නැහනේ. එතකොටත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. මුකුත් නැහනේ අයවැයක ආදායම ගැන මුකුත් නැහැ කියලා. ඒක නිසා ගරු මන්ත්‍රීවරුන්ට කියන්නේ ආදායම ගැන පැහැදිලිව මේක තියෙනවා හරියට කියවලා බලන්න. ඒ වගේම මේකේ අපි දැක්කා අපිට දැන් කියන්න තිබ්බනම් තිබ්බේ මේ බදු ආදායම අපි වෙනස් කරගන්න ඕන. බදු නොවන ආදායම අපි වැඩි කරගන්න ඕන. බදු නොවන ආදායම අපි වැඩි කරගන්න නම් අපේ රටේ තියෙන රජයේ වත්කම් ලබන ආදායම් මාර්ග අපි ඇත්ත ආදායම් ලබන තත්ත්වයන්ට පත් කරගන්න ඕන. අවාසනාවකට වගේ මේ පහුගිය කාලේ ආණ්ඩු කරපු අය අපේ රටේ මේ වත්කම් රජයේ වත්කම් ආදායම් ලබන්න පුළුවන් ආයතන විනාශ කළා, නාස්ති කළා, නැති කළා. විශේෂයෙන්ම වරාය, ජල සම්පාදන, ඛනිජ තෙල්, විදුලි බල වගේ ආර්ථික මර්මස්ථාන අකාර්යක්ෂම කළා, පාඩු කළා. අපිට රජයකට ආදායම් ලබා ගන්න බැරි තැනට මේ ආයතන පත් කළා තියෙනවා රජයේ වත්කම් විදියට. අපි උත්සාහ ගන්නවා අපේ ආණ්ඩුව මෙන්න මේ ආයතන නැවත අර මේ අය විහිං තමන්ගේ නෑයොන්ට තමන්ගේ පක්ෂයේ ඡන්දේ දීපු අයට දාස් ගණන් රැකියා දීලා බංකොලොත් කළා විනාශ කරපු ආයතන අපි නැවත ගොඩනගන්න මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න මේ බදු නොවන ආදායම වැඩි කරගන්න අපි උත්සාහ ගන්නවා. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. ඒක නිසා මේ අයවැයට අපිට රජයේ වත්කම් වලින් ලැබෙන ආදායම විදියට ඉතුරු හම්බ වෙලා තින්නේ බිලියන 103යි. මේක මීට වඩා විශාල ආදායමක් වෙන්න ඕනේ. නමුත් අපිට එහෙම අවස්ථාවක් මේ පහුගිය රාජ්‍යයන් රජයන් කරපු අය මේ ආයතනවල ඉතුරු කරලා නැති හින්දා අපිට එහෙම ආදායමක් ලබා ගන්න විදියක් නැහැ. ඒක නිසා අපි ඒ ගැනත් අවධානය යොමු කරමින් ඉන්නවා. ඒ ආයතන කොහොමද ලාභ ලබන කාර්යක්ෂම නාස්ති අඩු කරපු ආයතන බවට පත් කරන්න කියලා. ඒ වගේම මේ අයවැය කතාවේ මේ අයවැය වාර්තාවේ අපි පුනරාවර්තන වියදම් ගැනත් කතා කරෝති. මේකේ තියෙනවා 2970ක් රුපියල් බිලියන පුනරාවර්තන වියදම්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ණය පොලී ගෙවීම තියෙනවා රුපියල් බිලියන 2950ක්. අපි මේ රාජ්‍ය නඩත්තු කරන පුනරාවර්තන වියදම් වලට සමාන ප්‍රමාණයක් අපිට ණය පොලී විදියට ගෙවන්න වෙලා තියෙනවා. දැන් ඇයි අපි මේ මෙච්චර ණය පොලී ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ? අපි හැමදාම කියනා වගේ ණය කියන්නේ සාපයක් නෙවෙයි. ණය ගන්න ඕන, ඒ ණය වියදම් කරන්න ඕන, ඒ ණය වලින් අපි වත්කම් උපයන්න ඕන, ආදායම් උපයන්න ඕන. හැබැයි දැන් අපිට මේ මහා විශාල පොලියක් මේගොල්ලෝ මේක අත්හැරලා දාලා ගියාට, ජනතාව මේගොල්ලෝ ගහලා පැන්නුවට අපිට දැන් මේ ණය පොලිය ගෙවන එක නතර වෙන්නේ නැහැ. මේවා අපි ගෙවන්න ඕන. එතකොට මෙන්න මේ මුළු පුනරාවර්තන වියදම වගේම වියදමක් අපිට ණය පොලිය ගෙවන්න වෙලා තියෙනවා. මොකද මේ ණය වලින් අපි ඇත්ත වත්කම් ඉපෙව්වනම්, අපි ඇත්ත වත්කම් නිර්මාණය කරානම් අපිට මේ අද මීට වැඩිය හොඳ ආර්ථිකයක් ගොඩනගන්න තිබ්බා. ඒක නිසා මේ පුනරාවර්තන වියදම් ඇතුළෙත් දැන් මේගොල්ලෝ අහනවා අපේ මොකද්ද වෙනස කියලා. අපේ වෙනස තමයි මේ 2970 ඇතුළේ අපි වියදම් කරන පුනරාවර්තන වියදම් ඇතුළේ අපේ නැන්දලට, මාමලට, නංගිලට, මල්ලිලට, පවුලේ ඉන්න 70 පඩි ගෙවන්නේ නැහැ මේකෙන්. ඒක වෙනස්කමක්. ඒක තමයි සිස්ටම් චේන්ජ් එකක්. ඒ වගේම අපේ මේ පුනරාවර්තන වියදම අපි හරියටම වියදම් කරනවා. මේක ඇතුලේ නෑ අපේ යාළුවොන්ට කොන්ත්‍රාත්තු වලින් යන කොමිස්. මේක ඇතුලේ නෑ අපේ ඥාතීන්ට ගෙවන වියදම්. ඒක නිසා මේ අපි දරන වියදම ඇත්ත ජෙනුයින් වියදමක් විදිහට තමයි මේ ආර්ථිකයේ ඉදිරි කාලයේදී වියදම් වෙන්නේ. ඉතින් ඒකත් මේ අපි ලබන මේ අයවැය ලබන ජයග්‍රහණයක් නැත්තම් මේවා සංඛ්‍යාත්මකව ගත්තොත් සමාන වගේ කියන්න පුළුවන්. හැබැයි මේවා එහෙම සමාන නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ අයවැය වල තියෙන වියදම් සමහර අය ප්‍රශ්න කරනවා මේකෙන් මේ ගාන කරන්න පුළුවන්ද? දැන් ඒකත් මේ කියවන්න තේරෙන්නේ නැතිකම්. දැන් අපි දැක්කා මම උදාහරණයක් කියන්නම්. රත්නපුර රෝහලේ මහල් තුනක පිළිකා රෝහල් ඒකකයට 20.25 මිලියන 248ක් වියදම් වෙන් කළා තියෙනවා. දැන් කාට හරි අහන්න පුළුවන් මහල් තුනක රෝහලකට මිලියන 248කින් පුළුවන්ද කියලා. ඒ වගේ ප්‍රශ්න අහනවා. දැන් අර ගෙවල් ප්‍රශ්න දවාලේ අහුවේ එහෙමයි. එතකොට මේ තියෙන්නේ අවුරුදු 3ක් හදන රෝහලක්. මේ අවුරුද්දේ ගෙවන කෑල්ල තමයි මේ තියෙන්නේ. ඒකේ 26 මිලියන 400ක් යනවා තව. 27 තව මිලියන 500ක් යනවා. එතකොට තමයි ඒකේ මුළු ගාණේ. හැබැයි මේක මෙයාලා හිතනවා 248කින් කොහොමද මහල් තුනක රෝහලක් හදන්නේ? ඔන්න ওই වගේ ප්‍රශ්න අහන මන්ත්‍රීවරු අපි දැකලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ හදාරමු නැත්තම් සෝරි කියන්න තමයි. ඊට පස්සේ අපේ රටේ ප්‍රාග්ධන වියදම්. මේ රටක ප්‍රාග්ධන වියදම් කියන්නේ ඇත්තටම මන්ත්‍රීතුමනි ඒ රටේ ආයෝජනය. ඒ අයවැයෙන් ආර්ථිකයේ ගොඩනගන වැඩපිළිවෙල තියෙන්නේ බොහෝ විට ප්‍රාග්ධන වියදම් ඇතුළේ. පුනරාවර්තන වියදම් ඇතුළේ නෑ කියනව නෙමෙයි. නමුත් ඇත්ත ආයෝජනය තියෙන්නේ ප්‍රාග්ධන වියදම් ඇතුළේ. අපේ ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් මේ අයවැයෙන් අපි වෙන් කරලා තියෙනවා.
ගරු ඇමතිතුමනි තව විනාඩි දෙකක කාලයක් පමණයි තියෙන්නේ.
ඒක තමයි අපි ලබපු ජයග්‍රහණය. 20.21 මිලියන 963යි 23.932යි අපි මේ අවුරුද්දේ 1315ක් අපි වෙන් කළා තියෙනවා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන්. මොකද මේ ප්‍රාග්ධන වියදම් මෙතෙක්කල් වියදම් කරේ දැන් අපි ආයෙත් කියනවා මේ 1315 කියන්නේ මේක ඇතුලේ හොර ටෙන්ඩර් යාළුවොන්ට කොන්ත්‍රාත් හොරකම් මේ මොකක්වත් මේ 1315 ඇතුලේ අපි කරන්න දෙන්නේ නැහැ. හැබැයි වෙනදා ප්‍රාග්ධන වියදම් කියන්නේ මේගොල්ලෝ දේපල උපයගත්ත ක්‍රමවේදය. ප්‍රාග්ධන වියදම් කියන්නේ යාළුවොන්ට කොන්ත්‍රාත් දෙන නෑයොන්ට කොන්ත්‍රාත් දෙන තමන්ගේ වත්කම් වැඩි කරගත්ත ක්‍රමවේදය. අන්නේ ක්‍රමවේදය අපි වෙනස් කරනවා මේ ප්‍රාග්ධන වියදම් ඇත්ත ප්‍රාග්ධන වියදම් විදියට අපි දරනවා. ඒක එතකොට මේක අපිට ආර්ථිකයේ අර අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි 1315ක් වියදම් කරවතින් 1315ෙම අපි වත්කම් නිර්මාණය කරනවා. මෙහාල කරා නම් 1315ක ඇත්ත වත්කම් 500ක්වත් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක තමයි අපේ ඉතිහාසය. ඒක නිසා තමයි අපිට මේ 2900 ගානක පොලියක් ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක නිසා මේකත් අපි කතා කරනවා. ඒ වගේම මට එක කාරණයක් තියෙනවා. අපි ජාතික සමගිය වෙනුවෙන් මේ අයවැයේ විශාල කතිකාවක් තියෙනවා. මේගොල්ලෝ අහන උතුරට මොනවද කරලා තියෙන්නේ කියලා. මම කියනවා උතුරු ප්‍රදේශයේ මාර්ගය වෙනුවෙන් මිලියන 5000ක්, වතු නිවාස වැඩසටහන වෙනුවෙන් මිලියන 4267ක්, වඩුවක්කාල් පාලම වෙනුවෙන් මුලතිවල මිලියන 1000ක්, ගැටුම් ඇතිවූ ප්‍රදේශවල නිවාස ඉදිකිරීමට මිලියන 3500ක්. මේවා දකින් නැතුව ඕ දැකලා මේ අහන ප්‍රශ්න. මන්ත්‍රීතුමනි, මේක එක වියදමක් තියෙන මේ අයවැය ලේඛනයේම අපේ ඇහැට කඳුලක් එන වියදමක් තියෙනවා. වෙන් කිරීමක් තියෙනවා.
ඔබතුමාගේ කාලය අවසානයි.
ඔව්, ඒ වෙන් කිරීම තමයි යාපනයේ පුස්තකාලයට මිලියන 100ක් වෙන් කිරීම. දකුණ ඒ කරපු ජඩ වැඩේට ගෙවන වන්දියේ ආරම්භක සලකුණ අපි තියලා තියෙන උතුරට මිලියන 100ක්. මේක හරිනම් උතුරේ මන්ත්‍රීවරු අඩු ගානේ මේක කියන වෙලාවේ අප්පුඩියක්වත් ගහන්න ඕන. අපි හරි එහෙම එකක් තමයි අපි මේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ. මේවා ඇතුලේ අපි ජාතික සමගිය ගොඩනගනවා. අපි නැවත ඒ උතුරේ හෝ දකුණේ සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදයට ඉඩ තියන්නේ නැහැ. මෙන්න මේ වගේ වැඩ කරලා තමයි අපි ඒක ඉඩ තියන්නේ නැත්තේ. අපි ඒකත් මේ අයවැය ලේඛනයෙන් ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මම මගේ කාලය ඉවර නිසා මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
විවාදයේ කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අද දින ന്യാයපත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පද දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය 2025 පෙබරවාරි මාස 24 වෙනි සඳුදා තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයයි යෝජනා කරනවා.
සභාව එකඟද?
අයි.
සභාවත කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
මෙම සභාව 2025 පෙබරවාරි මාස 24 වෙනි සඳුදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරනවා.